ආයුබෝවන් දුවේ පුතේ. වෙල්ලිලි හමන සුළඟ ඇවිදින් කනට කොඳුරනව රහසක්. සරුංගල් අරින්න කාලය ඇවිදින් කියලා. ඒත් වෙනද වගේ රංචු පිටින් ගම් ගොඩලිවල දුව පනින්න කෝ අපට නිදහසක්. මගේ දුවට පුතාට එහෙම හිතෙනවා ඇති. ඉතින් මේ කාලයේ සිදුවන නොයෙක් මගහැරීම් මැද්දේ අධ්‍යාපන කටයුතු මගහැරෙන්නේ නැති වෙන්නයි අපගේ මේ වෑයම. අදත් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයත් රුහුණු සේවයත් මමත් රුහුණු ගුරු ගෙදර වැඩසටහනින් ඔබේ නිවහනට ගොඩවදින්නට ආවා. ඔබට මගහැරෙන ඔබේ ජීවිතය අහුලා දෙන්නට. අද ඔබ හමුවට එන මම අකුරැස්ස සෞභාග්‍ය විද්‍යාලයේ සිංහල විෂය භාරාචාරිණී දිල්රුක්ෂි ජයලත්ගේ. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ පුතේ ගුරුළු ගෝමීන් විසින් රචිත අමාවතුර කෘතියේන අඟුල්මල් දමනේ කතාවෙහි අවස්ථා හා සිද්ධි මෙන්ම එහි තෝරාගත් චරිත කිහිපයක් පිළිබඳව. පොළොන්නරි යුගයේ රචිත සම්භාව්‍ය කෘතියක් වෙන අමාවතුර කෘතියෙහි මේ අඟුල්මල් දමනේ කතාව තුළ සාර්ථක අවස්ථා හා සිද්ධි නිරූපණයක් දකින්න පුළුවන් ආකාරය අපි මුලින්ම කතා කරලා ඉමු. මම අද කතා කරන්න යන අවස්ථා තුන පුතාලට මතක තියාගන්න පහසු වෙන්න පුංචි කවියක් මම නිර්මාණය කළා. පුතාලට පුළුවන් ඒ කවිය ලියාගන්න. සිසුන් පැමිණ කෙලම් බස් කියති, බුදුන් පැමිණ ඔහු බේරා ගනිති, මවුන් පැමිණ තම දරුවා සොයති, අඟුල් මලෙහි මේ සිදුවීම් කියති. අපට මුණ ගැහෙන හොඳම අවස්ථා හා සිද්ධි අතුරින් එකක් තමයි පුතේ ගුරු ගෙදර ඉගෙන ගනිමින් සිටින අහිංසකට විරුද්ධව ඔහුගේ යාළුවන් ඇවිදින් කේලම් කියන අවස්ථාව. අඟුල්මල් දමනේ කතා සන්දර්භයේ ගොඩනගන කතුවරයාට මේ කතාවේ අරමුණ මුදුන් පමුණුවා ගන්න මේ අවස්ථාව හොඳ පිටිවහලක් වෙලා තියෙනවා. කිව්වොත් නිවැරදි. අහිංසක මානවකයා ආතන් පටන්ගෙන ඇපි නොපෙනෙම්හ. ඔහු කෙසේ බිඳුවම්හ. අහිංසක ගුරු ගෙදරට ආදවසේ සිට හොඳින් තම අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. අන් සියලු දෙනාටම වඩා හොඳින් වැඩ කටයුතු කරන නිසා අනිත් සිසුන් අහිංසක කෙරෙහි ඊර්ෂ්‍යාවක් උපදවා ගන්නවා. ඒ විතරක් නෙමෙයි, ගුරුවරයාගේ සිත අහිංසක කෙරෙහි බිඳවන්නත් උපායක් කල්පනා කරනවා. හැම දෙනාට නුවණැති බැවින් නුවණ නැත්තේ යයි නොකිය හැක්ක. වත්සපනින් නොවත්සපනයි නොකිය හැක්ක. ජන්ම ඇත්තෙන් අජන්මවතයි නොකිය හැක්ක. නුවණ තිබෙන නිසාත් වස්තුව තිබෙන නිසාත් වැදගත් යයි සම්මත කුලයක උපන් නිසාත් ඔවුන් සිතනවා ඒවායෙහි අඩුපාඩු කියා ගුරු සිත බිඳිය නොහැකි බව. මෙහෙම හිතපු පාප මිත්‍රයින් ආචාර්යවරයාගේ අඹුව සමග නොමනා සම්බන්ධයක් ඇති බවට පවසලා ගුරුවරයාගේ සිත බිඳවන්න යෝජනා කර ගන්නවා. බලන්න පුතේ, මෙම සිදුවීම කතුවරයා ඉතාමත් උචිත ආකාරයකට නිරූපණය කරනවා. කෙනෙක් තදින්ම බැඳීමක් ඇති කරගෙන සිටින කෙනෙක් ගැන කේලමක් කියනවනම් එය පිළිගත හැකි ආකාරයකට කිව යුතුයි කියන නිගමනයට එන මිතුරන් ගුරු සිත බිඳවන්න කියන කේලම ප්‍රබල එකක් බවට කතුවරයා පත් කරවන්නේ ඒ නිසයි. ඒ විතරක් නෙමෙයි, ගුරුවරයා මේ එකවරම පිළි නොගන්නා බව දන්නා මිතුරන් එය කණ්ඩායම් තුනකට බෙදී තුන් වතාවක් ගුරුවරයාට ඇසීමට සැලැස්වීමත් අපූරු සිද්ධියක රසය ඉස්මතු කිරීමට සමත් වෙනවා. ඕනම බොරුවක් කිහිප වතාවක් ඇසීමේදී එහි යම් සත්‍යතාවයක් ඇතැයි සිතන්ට මනස පුරුදු වෙන්නේ නිරායාසයෙන්. දිසාපාමොක් ඇදුරුතුමාටත් මේ බොරුව ඇත්ත පැත්තක් වෙලා විශ්වාස කරන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ කාරණය නිසා. ඉතින් පුතේ, මේ අවස්ථාව පාඨකයාට දැනෙන ආකාරයට නාට්‍යෝචිත අවස්ථාවක් මෙන් දෙබස් සාධාර කරගෙන නිර්මාණය කිරීමට කතුවරයා සමත් වෙලා තියෙන බව අපිට පේනවා. ඒ වගේම පුතේ, ගුරුවරයෙක්ගේ වචනය නිසා අහිංසක කියන මෘදු දරුවා අඟුලිමාල කියන රුදු මිනිමරුව බවට පත්වෙන ආකාරයත් කතුවරයා ඉතාම හොඳින් මෙහිදී නිරූපණය කරලා තියෙනවා. ගුරුවරය වෙනුවෙන් ගුරු පූජාව සිදු කිරීමට මිනිසුන් මැරීමට නොහැකි බව මුලින් පවසන අහිංසකට අවසානයේ ගුරුවරයාගේ බලපෑම මත එයට එකඟ වීමට සිදු වෙනවා. ගුරුවරයෙක් සතු වගකීම හොඳින් දැනෙන ගීතයක් මට මේ වෙලාවේ මතක් වුණා පුතේ.
පැන මඩ කඩි දිවැව්තාව වැහි කාලේ පින්නා මග නොමග නොවැටි යන තාලේ සිප් කිරිතෙවු සිලයින් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉසිංකෝලේ.
මේ ගීතේ කියන්නේ මග නොමග යන සැටි පෙන්නුවේ ගුරුතුමා කියලා. ඒත් අඟුල් මල් දමනේ කතා පුවතෙහි නොමගට යවන්න මන් තනන්නේ ගුරුතුමා. එකම භූමිකාවක චරිත දෙකක්. මේ අතීතයේ වගේම වර්තමානයේ දකින්න පුළුවන් පුතේ. ඒ නිසා යහපත් ගුරුවරුන් හඳුනා ගැනීමට ශක්තියක් අප සතුව පැවතිය යුතුයි. අපි බලමු ඊළඟ අවස්ථාව මොන ආකාරයටද කතුවරයා විස්තර කරලා තියෙන්නේ කියලා. ගුරු පූජාව සම්පූර්ණ කිරීමේ අරමුණින් වනයට වෙලා මිනිසුන් මරා ඇඟිලි විදල බෙල්ලට මාලයක් දාගෙන ඉන්න මේ අඟුලිමාලගේ චිත්‍රය ඔබට රූපණය වෙනවැති පුතේ. මැරුණු මිනිසුන්ගේ ඇඟිලිවලින් ගලන ඕජස්, වහණය වෙන දුගඳ, මේ හැමදේම එක්ක ජුගුප්සාජනක සිතුවමක් ඔබට මැවෙනවා ඇති. මේ සිතුවම එදා අලුයම් කාලයේහි ලෝකයේ දිහා නිත් යොමන බුදුන් වහන්සේටත් පෙනෙනවා. තමන් වහන්සේ අද නොගියොත් මේ මිනිසා තමන්ගේ මවත් මරා අපාගත වෙන බව බුදුන් වහන්සේට පෙනෙන්නට ගන්නවා. බුදුන් වහන්සේ අඟුලිමාලව සොයාගෙන මහවණයට වැඩම කරන්නේ ඒ නිසා. මේ අවස්ථාවේ බුදුන් වහන්සේගේ පැමිණීම හා අඟුලිමාලගේ ලුහුබැඳීම සිනමා පටයක දර්ශන පෙළක් වගේ අප ඉදිරියේහි මැවෙන්නට සලස්සන්ට තරම් මෙහි කතුවරයාගේ භාෂාව පොහොසත් වෙලා තියෙනවා පුත්. බුදුන් පීවි ගමනින් වඩනවුන් බැලපමණින් දිවනුයේ හඹා නොගත හෙද එවැනි අදිෂ්ඨානයක් කළෝ. කිසේත් මහ පොළොව නැගි නැගී බස්නා රලසෙයින් උහු ඇහැ බහ බහා සිට්වයි. හීසනක් පමණ තැන් පියායි. ගිය කල බුදුහු පෙරට මහත් අංගණයක් දක්වා තුමූහු මැද්දේ වෙති. හේ අන්තේ වෙති. බුදුන් වහන්සේ දුටු අඟුලිමාල බුදුන් වහන්සේ බව නොදැන තමන්ගේ ගුරු පූජාව සම්පූර්ණ කරන්නට තවත් ඇත්තේ එක ඇඟිල්ලක අඩුවක් නිසා බුදුන් වහන්සේ හඹාගෙන එනවා. ඒත් බුදුන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා තමන් වහන්සේගේ ළඟට කිට්ටු වෙන්නට බැරි වෙන්න. අඟුලිමාල හති වැටි වැටි දුවනවා. ඒත් බුදුන් වහන්සේට සමීප වන්නට නම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සොර ක්ලාන්ත විය. මියෙහි කෙල සිඳී ගියේ. ශරීරයෙන් ස්වේද බස්සී. මේ ආකාරයට බුදුන්ගේ සංසුන් ගමනත් අඟුලිමාලගේ වෙහෙස කර ගමනත් අපූර්ව ආකාරයට දක්වන කතුවරයා මේ දෙදෙනාගේම ගමන් මගෙහි පවතින වෙනස හරි අපූරුවට පාඨකයාට දනවනවා. ඒ විතරක් නෙමෙයි, ඒ ගමන තුලින් අඟුලිමාලට යහපත් මිනිසකු වීමට නැවත ඇති කරවන හැඟීම ප්‍රබල අවස්ථාවක් විදියට අපිට අරගන්න පුළුවන්. හොඳයි පුතේ, අපි බලමු ඊළඟට අපට හමුවන තවත් සුවිශේෂී අවස්ථාවක්. පුත අහිංසකය, කොහි සිටියේහි, කොයි හුන්නේහි, කොයට ගියේහි, පුත මාහා නොබෙනිහිනෝ. මේ අවස්ථාව තමයි පුතේ මන්තානී බැමිණිය තමන්ගේ පුතාව සොයාගෙන කැලයට යන අවස්ථාව. මාතෘ සෙනෙහසට අනිත් හැම දෙයක්ම යටයි කියලා කියනවා. පුතාලා අහලා ඇති. ඒ වගේම මිනි මරුවෙක් වුණත් මංකොල්ල කාරයෙක් වුණත් තමන්ගේ පුතා තමන්ගෙමයි අම්මා කෙනෙක්ට. ඉතින් මේ සෝබා දහමි තියෙන අපූරු බැඳීම දයානුකම්පාව ජනනයෙක් කරනුන ආකාරයට කතුවරයා අවස්ථාවෝචිතව යොදාගෙන තියෙනවා. ඒ බව පුතාලට පැහැදිලි ඇති. මේ ආකාරයට පුතේ අපිට අඟුල්මල් දමනයේ කතාවෙහි විශේෂ අවස්ථා හා සිද්ධි ත්‍රිත්වයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම තවත් ඉස්මතු වෙලා පෙනෙන අවස්ථාවන් විදිහට කොසල් රජු බුදුන් බැහැදැකීමට යන අවස්ථාව, මුඩගර්භ මාගමකට අඟුලිමාල හිමියන් පිරිත් දේශනා කරන අවස්ථාව, අඟුලිමාල තෙරුන් වහන්සේ පිඬුසිඟා වඩින අවස්ථාව යන අවස්ථාත් අපිට අරගන්න පුළුවන් පුතේ. තේරුණාද? හොඳයි පුතේ, අපි ඊළඟට සාකච්ඡා කරමු අඟුල්මල් දමනයේ කතාව තුළ චරිත නිරූපණය කරලා තියෙන ආකාරය පිළිබඳව. මම පුතාලට නිබන්ධනය තුළ දීලා තියෙනවා මේ කතාව තුළ දිවෙන ප්‍රධාන චරිත තුනක්. අඟුලිමාලගේ චරිතය, දිසාපාමොක් ඇදුරුතුමාගේ චරිතය, බුදුන් වහන්සේගේ චරිතය. අපි මේ චරිත එකින් එක අරගෙන විග්‍රහ කරලා බලමු මොනවද මේ චරිතවල චරිත ලක්ෂණ කියලා. හරි පුතේ, අපි මුලින්ම විග්‍රහයකට එමු අඟුලිමාලගේ චරිතය පිළිබඳව. අඟුලිමාලගේ චරිතය පුතේ අපිට අර්ධ තුනකට විස්තර කරන්න පුළුවන්. පළමු අර්ධය යන්නේ අහිංසකගේ චරිතය විදිහට. අහිංසකගේ චරිත ලක්ෂණ විදියට ඉගෙනුමට දක්ෂ ගුණ යහපත් සිතූකුගේ චරිතයක් අපට මුණගැහෙනවා. ඒකට උදාහරණයක් විදිහට මන වඩන න්‍යායෙන් හැසිරේ, පෙම් වඩන න්‍යායෙන් බෙනේ, සෑම දෙනාට වඩා නුවණැති හේයින් නුවණ නැත්තේ යයි නොකිය හැක්ක වැනි යෙදුම් වලින් අපට හඳුනා ගන්න පුළුවන්. දෙවන අර්ධයේ යන්නි පුතේ අඟුලිමාලගේ චරිතය විදිහට. මේ අර්ධයේදී අඟුලිමාලගේ චරිත ලක්ෂණ විදිහට රෞද්‍ර ගති පැවතුම් ඇති මිනීමරු තරුණයෙකුගේ ගති ලක්ෂණ පිළිබිඹු කරනවා. මෙම චරිත ලක්ෂණයට උදාහරණ විදිහට අටවියෙහි වැද, අටවියට වඩනා තන්හිඳු, අටවියේ මැදෙහිඳු, අටවියෙන් නික්මෙන තන්හිඳු සිට මිනිසුන් මරයි. මිනිසුන් මර මරා ඇඟිලි විද මාල කොට දරයි වැනි යෙදුම් අපිට හඳුනා ගන්න පුළුවන්. තෙවන අර්ධයේ යන්නි පුතේ අඟුලිමාල තෙරුන් වහන්සේගේ චරිතය විදියට. මේ චරිතයේදී චරිත ලක්ෂණ විදියට සත්වයින්ට කුළුණු ගුණ ඇති ශික්ෂාකාමී භික්ෂුවක් හඳුනා ගන්න පුළුවන්. මෙම චරිතයට උදාහරණ ලෙස මා ආරි ජාතිහි උපැන් තැන් පටන්ගෙන දැන සතෙක්හු දිවි නොගැලවී නම් සසින් තිටදු ගබටදු සෙත්වෙව වැනි යෙදුම් වලින් අපට හඳුනා ගන්න පුළුවන් අඟුලිමාල තෙරුන් වහන්සේගේ චරිතය. දැන් පුතාලට පැහැදිලි ඇති අඟුලිමාල, එහෙමත් නැත්නම් අහිංසකගේ චරිතය අඟුල්මල් දමනයේ කතාව තුළ මොන ආකාරයටද නිරූපණය කරලා තියෙන්නේ කියලා. ඊළඟට අපි බලමු පුතේ දිසාපාමුක් ගුරුතුමාගේ චරිතය මොන ආකාරයටද නිරූපණය කරලා තියෙන්නේ, මොනවද චරිත ලක්ෂණ, මොනවද ඒවට උදාහරණ කියලා. දිසාපාමොක් චරිත ලක්ෂණ ගැන කතා කරනකොට පුතේ මුල් කාලයේ ඔහු ගුණයහපත් ගුරුවරයෙක් ලෙස දිස්වෙනවා. අනෙක් සිසුන් අහිංසකට විරුද්ධව කේලම් කීමට පැමිණෙන අවස්ථාවේ යටත්නි මපුතුමා කෙරෙහි නොබිඳ පියටියාව කියන යෙදුමෙන් පැහැදිලි වෙනවා ඔහු දියුණු නුවණක් සහ අත්දැකීම් සහිත ගුරුවරයෙක් කියලා. නමුත් අනෙක් සිසුන්ගේ කූට උපක්‍රමයට හසුවන දිසාපාමුක් ආචාර්යයන් අයහපත් ගුරුවරයෙකුගේ ලක්ෂණ වහනේ වෙන්න පටන් ගන්නවා. මේ නිසා අදූරදර්ශී භාවයත් ඔහු අහිංසක මැරවීමට යොදන උපාය තුලින් කූට භාවයත් පිළිඹිඹු වෙනවා. පැහැදිලිද පුතේ චරිත ලක්ෂණ පිළිබඳව? හොඳයි, අපි ඊළඟට බලමු බුදුන් වහන්සේගේ චරිතය. බුදුන් වහන්සේගේ චරිතයෙන් පුතේ සත්වයිනට කරුණාව දැක්වීම, දූරදර්ශී භාවය, යහපත් ගුරුවරයෙකු වීම ආදී චරිත ලක්ෂණ පිළිඹිඹු වෙනවා. සත්වයින්ට කරුණාව දැක්වීම අඟුලිමාලට පිහිටවීමට පැමිණීම තුලිනුත්, දූරදර්ශී භාවය අඟුලිමාල මව මැරීමට ප්‍රථමව අඟුලිමාල සොයා පැමිණීම තුලිනුත්, යහපත් ගුරුවරයෙකුගේ චරිතය අඟුලිමාලට සත්‍ය වටහා දෙන ආකාරයෙනුත් අපිට හඳුනා ගන්න පුළුවන් පුතේ. දැන් පුතාලට පැහැදිලි ඇති අඟුල්මල් දමනයේ අවස්ථා හා සිද්ධි නිරූපණය කරලා තියෙන ස්වභාවික ආකාරයේ වගේම ඒ ඒ චරිතවල දක්නට ලැබෙන චරිත ලක්ෂණ පිළිබඳව. පාඩමේ අවසානයට ලංවෙන මේ මොහොතේ මට හිතුණ පුතාලට අපූරු දෙයක් පාඩමට තව එකතු කරගන්න. මේ පාඩමෙන් දිගහැරෙන්නේ මූලිකවම බුදුන් වහන්සේගේ පුරිස ධම්ම සාරති ගුණේ වුණාට මේ පාඩම පුරාවටම උන්වහන්සේගේ කරුණාව වහණය වෙනවා. බුදුන් වහන්සේ අපිට කියා දුන්නා පංචශීලයේ රකින්න කියලා. සිංගාලෝවාද සූත්‍රයෙන් යුතුකම් සහ වගකීම් ගැන කියා දුන්නා. කරණීයමෙත සූත්‍රයෙන් සියලු සත්ත්වයින්ට කරුණාව දක්වන්න අපිට ඉගැන්නුවා. නමුත් පුතේ, අපි වර්තමානයේ වෙන විට දකින්නේ පවිටු අදහස් වලින් හෙබි, හිතේ කිසිම තෙතමනයක් නැති අඟුලිමාල වැනි මිනිසුන්. අපි මේ ගීතය අහලා අපි කොතනද ඉන්නේ කියලා වටහාගමු. අනාගත පරපුර විදියට ඔබ යහපත් ලෙස තැනීමේ වගකීම අප සතුයි. එයට පුංචි උත්සාහයක් මේ.
දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් උනත් නෙගිටිමින් වඳිනවා. හදී නැති භක්තියක් වත පුරා තව රගෙන අජවන්ව නිබ්බරව බලනවා. කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලෙක කවුලුවෙන් අනන්තය සොයනවා. අතෙහි රැඳි පොතපතෙහි එකම පේලිය තුළම නිත්තහස් වාරයක් දුවනවා. දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් උනස් නෙගිටිමින් වඳිනවා. හදී නැති භක්තියක් වත පුරා තව රගෙන අදවන්ව නිත්වරව බලනවා.
පුතාලට මේ ගීතය ඇහෙද්දී මොනවද හිතුනේ? අපේ හිතල කරුණාව වේලිලා, පරාර්ථකාමීත්වයේ ඉරිතලල ගිහින් කියලා හිතුණ නේද? එහෙනම් අපි අද ඉගෙනගත්තු අඟුලිමාල පාඩමේ බුදුන් වහන්සේ අඟුලිමාලයන්ට දක්වපු ඒ කරුණාව වර්තමාන සමාජයේ සිටින අඟුලිමාල වැනි මිනිසුන්ටත් දක්වලා ඒ මිනිසුන්වත් නිවැරදි මාර්ගයට හරවාගෙන අපේ ගමනත් හොඳින් යන්නට අපි උත්සාහ කරමු. මිනිසුන්ට කරුණාව දක්වමු. යන්න කාලයේ ඇවිදින්. ආයේ දවසක මෙවැනිම සොඳුරු පාඩමකින් ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. ඔබට සුබ දවසක්. මම ඔබේ ලෙන්ගතු ගුරුතුමිය දිල්රුක්ෂි ජයලත්ගේ.